දැන් මෙතා ප්‍රශ්නයක් තියෙන එකත් හුඟක් හොඳයි දැනගන්න එක. අප නින්දට ගිය පසුව විඥාණය ක්‍රියාත්මක නොවන්නේද? එහිදී පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වන ආකාරය විග්‍රහ කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. පළවෙනි එක දැන් මෙතෙන් දැනගත යුතු දෙයක් තියෙනවා. දැන් අපි හිතා ඉන්නේ විඥාණය කියලා කියනකොට අපිට දැනීම දැනෙනකොට අපිට දැනෙනවා විඥානයක් තියෙන බව. ඒ දැනීම ආවර්ජනය කරන නිසා දැනිච්ච දේට අනුව ප්‍රතිචාර දක්වනවා. ආවර්ජන නොකර ඒ විඥානය අපි හිතන්නේ අපිට තියෙනවද නැද කියලා දන්නේ. මොකක් නිසාද? විඥානය ආවර්ජන නොකරපු නිසා. දැන් කෙනෙකුට නිින්ද යනවා. හුස්ම ගන්නවා, හුස්ම අරිනවා. මොකක් නිසාද කරන්නේ? ඒක නොහිතා කරන එකක් නෙමෙයි. විඥාණයෙන් තොරව කරන එකක් නෙමෙයි. හුස්ම ගන්නවා, හුස්ම අරිනවා විඥාන සහගතයි. ඒක චිත්තජයි කියලා විග්‍රහ වෙනවා. හිතෙන් කෙරෙන්නේ. එන ඒ විඥාණය ආවර්ජන නොකරන නිසා නින්දේදී ආවර්ජන කරන්නේ. ආවර්ජනය නොකරන නිසායි අපිට ඒක දැනෙන්නේ නැත්තේ. යම් මොහොතක ආවර්ජනයක් නැගුණොත් එහෙම. ඒතර හිත තියෙන බව දැනෙනවා. විඥානය තිබුණ බව වැටහින්නේ එතකොට. දැන් මේක දැකගත යුතු ක්‍රමවේදයක් තියෙනවා. විඥානයේ විසින් ගොඩනගනවා නාම රූපය. ඒ විඥානයේ ශක්තිය විසින් ගොඩනගන්නේ. දැන් දැනගන්න වැදගත් දෙයක් එනවා. මේ පුංචි ළමයෙකුට බය ගන්නලා තරවටු කරලා කෝටු පාරක් ගහන්න හදලා නිදි කරවනවා. ළමයා නිින්දේ මුත්‍රා කරනවා, තෙමා ගන්නවා. බොහෝකට දකින්න තියෙන අත්දැකීම. ඒකinda එක දන්නා හේ ළමයා බය ගන්නලා බුදි කරවන්නේ. නිින්ද ගියර පස්සෙත් විඥානීය ක්‍රියාත්මක වෙනවා. විඥානීය ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. විඥානීය ශක්තිය නිකුත් කරනවා. ශක්තිය ක්‍රියාත්මක වෙනවා. නිකුත් කරපු ශක්තිය වෙනයි. ශක්ති මූලයේ විඥානීය. දැන් විඥානීය ශක්තියක් මතු කරලා දීලා මරණාසන්න මොහොතක විඥානයේ ශක්තියක් මතු කරලා දුන්නා. ශක්තිය ක්‍රියාත්මක වෙනවා. විඥානය දැන් නැහැ. විඥානය ක්‍රියාත්මක වෙන ශක්තියක් මතු කරලා දුන්නා. දැන් ශක්තිය ක්‍රියාත්මක වෙනවා. දැන් මේක තෝරාගන්න ක්‍රමයක් කියනවා. දැන් අපිට ඇති වෙන සංඛාරපත්‍ය විඥානං කියලා එක්තරා සිද්ධාන්තයක්. යම් කිසි පුද්ගලයෙකුට බයක් හට ගන්නනවා, කොහොම හරි බය ගන්නනවා. බය ගන්නපුවාම මූණත් එක්කලා බය අඩු බවටපත් වෙලා නිකන් පේනවා හරි බය වෙලා ඉන්න බව. දැන් මේ බය වෙලා ඉන්න තත්ත්වෙන් ඉන්නකොට මේ බය අහක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ කියලා හිතලා බලන්න ඕනේ. යම් කිසි කාරණයකින් ਉਹ බය වුණා. දැන් බය නැති වෙන්න ਉਹ බය නිසා පිළිසරණක් හොයමින් වටපිට බලනවා. ඌට බය නැති කරගන්න තව අරමුණක් එන්න ඕනේ. ඌට රැකවරණයේ සැලසෙන අරමුණක් ආවොත් අර බය අඩු වෙලා ගිහිල්ලා රැකවරණයෙන් ආයෙත් එරයක් අර බය නැති වෙලා යනවා. අර බය ගති ලක්ෂණේ වෙනස් වෙනවා. කෙනෙකුට තරහක් එනවා. එන තරහ නැති වෙන්න නම් අර හිතට තව අරමුණක් එන්න ඕනේ. ඊ තරහ නිවන අරමුණක් ආවේ නැත්නම් අර ඇති වෙච්ච එක ක්‍රියාත්මක වෙන ශක්තියකින්. දැන් ඒක දකින්න පුළුවන් යම් කෙනෙක් විවිධ අය මිය ගියාම මූණවර බලනවා. ඒ මූණවර බලපුවාම එක එක හැඩතල. සමහර අයගේ මූණ භයානක බවක්. සමහර අය හිනහ වෙච්ච ගති ලක්ෂණයක්. එහෙම විවිධ ආකාර හිටිනවා. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා එක්තරා බමුණෙක්. ඒ බ්‍රාහ්මණයා මොකද කරන්නේ? ඔලු කට්ටට සල්ටු කරලා බලලා හිටන් උපන් දන කියනවා. එක්තරා ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍රය එදා විතරක් නෙමෙයි අදත් තියෙන ශාස්ත්‍රය දන්නේ නැතිකමයි තියෙන්නේ. වංගීස කියන සරුණයා. එක එක පැත්තෙන් පැත්තට ගියා. මෙයාගේ මේ හැකියාව තියෙන නිසා මොකද කරන්නේ? කවුරු හරි ඉතින් හුරුල්ලක් එහෙම දීලා කීයක් හරි එකකින් එයාට තුරු පඳුරක් දීලා අර මැරිච්ච කෙනාගේ ඔලු කට්ට තියා ඉඳලා හිටන් ඒක දෙනවා. අනේ මේ අපේ සීයාගේ ඔලු කට්ට. මෙයා මැරිලා හිටන් කොහෙද උපන්නේ කියලා කියන්නකො. ඔලු කට්ටට සට්ටු කරලා බලලා ඉතින් කියනවා මෙයා මනුස්ස ලෝකෙක උපන්නා. මෙයා අහවල් දිව්‍ය ලෝකෙ උපන්නා. මෙයා තිරිසනෙක් වුණා. ඉතින් මේ ආදිවාසීන් කියනවා. අර ඔලු කට්ට තියා ඉඳලා ආයි කවදාකින් අර ධර්මයන් පස්සේ දවසක ඇහුවත් ඒක එහෙමමයි. වෙනස් වෙන්නේ නැහැ. මෙයා හරි ප්‍රසිද්ධියක් ලැබුවා ඒකින්. එක අවස්ථාවක බුදුරන් වහන්සේ හම්බෙන්න ගිහිලා බුදුරන් වහන්සේත් අවස්ථාවේ ඔලු කඩු 6ක්ද 7ක් ගෙන්නා තියලා එකින් එක දුන්නා. ඔලු කට්ටට සල්ටු කරලා බලලා උපන්තන කියනවා. බුදුරන් වහන්සේ ප්‍රශංසා කළා. බොහොම හොඳයි කාරණේ ඇද්ද. රහතන් වහන්සේගේ ඔලු කට්ටක් දුන්නා අන්තිමට. තට්ටු කරලා හොයාගන්න බෑ උපන්තේන. මෙච්චර කාලයකට මට මෙහෙම ඔලු කට්ටක් හම්බෙලා නැහෙනි. එයාට වෙච්ච එක මම නම් දන්නවා කියලා බුදුරන් වහන්සේ වෙන්න ගුහාම. අනේ මටත් ඒ ක්‍රමයේ කියා දෙන්න කිව්වා. ඔහොම කියා දෙන්න බෑ එහෙනම් මහණවියන් කියෝ. පැවිදි ආයතනයේ නමගේ ශ්‍රාවකින්ට දෙන්නේ ඒක කියලා. මොකද උන්වහන්සේ දන්නවා ඒකාන්තයෙන් අරිහත් වෙනපත් වෙන හේතු වාසනා තියෙන පුද්ගලයෙක් කියලා. පැවිදුණාට පස්සේ ආර්ය මාර්ගය දුන්නාම අරිහත් වෙනපත් වුණා. දායසරයක් ඉල්ලන්න දෙයක් නැහැ. ඔලු කට හොයාගන්න හැටි. දැන් මෙතන වැදගත් දෙයක් තියෙනවා. කාරණේ කියන්න හේතුවක් තියෙනවා. මරණාසන්න මොහොතක් එනකොට ඒ බුද්ධියට ඇසකරන දිවනාසී ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගෙනු මේ මනේන්ද්‍රිය කියන මේ කියන ඉන්ද්‍රිය හයෙන් මනේන්ද්‍රිය මුල් කරගෙන ඊට අනුකූල යම්කිසි එකම අරමුණක් එන්න පටන් ගන්නවා. ඊ අරමුණට එන්න පටන්ගෙන මනේන්ද්‍රිය ක්‍රියාත්මකයට පටන් ගන්නවා ඒ අරමුණට අනුකූලව. ඊ අතරේදී මොකද වෙන්නේ? පංචේන්ද්‍රිය දුර්වල වෙන පටන් ගන්නවා. ඇසකරන දිවනාසී ශරීරය දුර්වල වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒවා මරණය කරා යනවා. මනේන්ද්‍රිය මැරෙන්නේ අන්තිමට. අන්තිමට මනේන්ද්‍රියට දුන්න දේ මිසක් අලුත් දෙයක් ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැති වෙනවා. අර කය නිරෝගීව තියෙන වෙලාවේදී ප්‍රകൃතිවත්ව තියෙන වෙලාවේදී අරමුණු පස්සේ ගිහිලා වටරවුමේ කැරකිලා ගිහිලා එක එකව හිතු හිතුව ගත්තට දැන් එහෙම ගන්න බෑ. අවසාන කාල සීමාවේදී අවසාන මොහොත වෙනකොට දුන්න අරමුණක් ඇද්ද? ඒ අරමුණ තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ අවසාන අරමුණ ක්‍රියාත්මක වෙනකොට මහා විඥානයේ තද බලවත්වම නැගිනවා. මොකද මනෝද්වාර චිත්ත වීතිමයි බලවත්ව නැගින්නේ. මොකද පංචාද්වාර අක්‍රීය නිසා. අර විඥානයේ බලවත් වෙලා බලවත් වෙලා ඉන්න වෙලාවක චුත වෙනවා. චුත වුණා නම් මොකද වෙන්නේ? බලවත් වෙච්ච එකේ ශක්ති විශේෂයයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඊතර විඥානයක් අවශ්‍ය නැහැ. ඊළඟ පටිසන්ධියේ ක්‍රියාවලිය කරලා ඔක්කොම ඔය කර්මයෙන් නිකුත් කරන තරම් ඔක්කොම සිද්ධ කරන්නේ අර විඥානයේ ගිරද දුන ශක්තිය. ඒ ශක්තිය ආයි පරිවර්තනය කරන්න කාටවත් වෙන ක්‍රමයක් නැහැ. දීපු හැටියට ක්‍රියාත්මක කෙනෙක්යි වෙන්නේ. ලෝකේ බලා ගැනීම ලෝකේ වින්දනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඇති කරන විඥානයේ එහෙම දෙයක් නිස්පාදනය කරලා දෙන ශක්තියක් මතු කරලායි ඒ විදිහට චිත වුණේ. නැහැ විඥානයේ ක්‍රියාත්මක නොවුණේ. දුන්න ශක්තිය ඊට අනුකූල දෙයක් ක්‍රියාත්මක කරනකම් ගෙවෙන්නේ නැහැ. එන ආයි විඥානයක් හටගන්නේ. ඊළඟ කය හදලා ගන්ධබ්බ කය හදලා තමයි දැනුම හටගන්නේ. අන්න ඒතරයි විඥානේ ඊට අනුකූලව පහළ වෙනවා. දෙයක තමයි මේ ක්‍රමී. එතන මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? නින්දර කියපසු විඥාණයට මොකද වෙන්නේ කියලා අහන්නේ මේ. දැන් ඒතකොට විඥානීය ක්‍රියාත්මක කරන නින්දර ගියාම නින්දර ගිහිල්ලා මනේන්ද්‍රියස් ක්‍රියාත්මක වෙන තද නින්දක් ඇති වෙලාවට එතෙන්දි සිද්ධ වෙන්නේ විඥානීය ක්‍රියාත්මක වෙනවා ආවර්ජන කිරීමේ ශක්තියයි නැත්තේ. ඒ කිනිනා මැරිලා නැති නිසා හුස්ම ගැනීමේ ක්‍රියාවලිය විඥාණයෙන් කරනවා. යම්කිසි ගති ලක්ෂණයක් ඒ විඥාණය තැන්පත් වෙන වෙලාවේ නේන තද නින්දර යන්න ඉස්සෙලා තිබුණ අදහස මොකද්ද? ඊයනුව තමයි විඥාණයේ ශක්තිය නිකුත් කරන්න පටන් ගත්තේ. දැන් අර නිහඬ වෙලා තද නින්දේ ඉන්න වෙලාවට විඥාණයේ අපිට ආවර්ජන නැතිකමයි තියෙන්නේ. හැබැයි දුන්න ශක්තිය තමයි දැන් ක්‍රියාත්මක වෙවි තියෙන්නේ. ওই මොහොතක මලත් සිද්ධ වෙන්නේ ශක්තිය ක්‍රියාත්මක කරලා ඊළඟ භවය හදන එකයි. ඒක කියන්නේ ශක්ති විදේති. අපිට කියනවා කර්ම ශක්තිය කිව්වෙත් ඔන්න ඕකට. ඒ කර්ම ශක්තිය නිස්පාදනය කළ දුන්නාට පස්සේ මනස හදලා කර්ම ශක්තියෙන් ධර්මයේ ඝට්ටනය කිරීම සිද්ධ කරපුවාම මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා ආයතරයක් මනෝ විඥානය පහළ කරනවා අලුත් උප්පත්තියට අනුව. ඒකයි සිද්ධ වෙන්නේ මලොත් එහෙම. බැරුණ නැත්නම් ඒ නින්දෙදි සිද්ධ වෙන්නේ ඒ විඥානයේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. විඥානයේ ක්‍රියාත්මකයි ආවර්ජන නොකර නිසා දැයින්නේ. ආවර්ජන කරන්න නැති නින්ද ස්වභාවය. නින්දක් අවශ්‍ය වෙන්නේ ආවර්ජන කළොත් මේ කය හැමතැන විඥානයේ ශක්තිය දුවනවා. දුවනකොට මේ කයේ තියෙන පටක පෝෂණය කරන්න බෑ. පටක තද වෙනවා. පටක තද වුණොත් ඒ අද අවශ්‍ය කරන පෝෂණය යන්නේ නැහැ ඇතුළට. ඒකයි කාරණේ. ඒ නිසා පටක අක්‍රීය වෙන්න ක්‍රියාත්මක වෙන්න නම් සැහැල්ලු බවටපත් වෙලා තියෙන්න ඕනේ ඒ වෙලාවේ. එතන විඥානීය ආවර්ජණයෙන් තොර වෙනවා. ආවර්ජණයෙන් තොර කරපුවාම කය සැහැල්ලු වෙලා එහෙම නිදා ඉන්නකොට කය පල නැහැ. අර සෛල බුරුල් වෙනවා. ඒව ඇතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය ඔක්කොම අහකට ගන්න පුළුවන් ඒ වෙලාවේ. මත්පිඩු තද වෙලා තියෙන ලාවට මත්පිඩු අතර තියෙන සෛලවල තියෙන අපද්‍රව්‍ය ගන්න බෑ අහකට. ඒ වෙලාවට තමයි නිදිමත අවශ්‍ය වෙන්නේ. නිදිමත වුණා වෙන්නේ මොකද්ද? ඇඟ අප්‍රාණික වෙලා හැම වෙලින්ද ගියම සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ සැහැල්ලු වෙලාවේදී අර මාංශ පේශි ආදී අස්ත තියෙන ඔක්කොම අපද්‍රව්‍ය රුධිරේ ගිහිලා ඇදලා ගන්නවා. අරගෙන ගෙනිච්චට පස්සේ නැවත මාංශ පේශි ක්‍රියාත්මක කරන්න හැකියාව වුණාම ආයි ඇහැරෙනවා. දැන් නිද්ද යන්නේ නැහැ. ඒතර ආයතරයක් ඇඟ ක්‍රියාත්මකයි. නිදිමතත් නැහැ, කම්මැලිත් නැහැ, ආයතරය. ආයතර ඇතුලේ තියෙන සෛල ඔක්කොම නාක් වෙලා ගියාම ආයි නිදිමත හදනවා. ශාරීරියේ පැවැත්මට අවශ්‍ය කරන කොම්පියුටරයක් ක්‍රියාත්මක වෙනවා වගේ. ඒකයි ඒ සිද්ධ වෙන්නේ.